SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
දැන් ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් දියුරුම් දීලා අද වෙනකොට සති දෙකක් වෙනවා. ඒකට මේ සති දෙක ඇතුළතදී ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපතිවරයා විදිහට ගත්ත ආන්දෝලනාත්මක තීන්දුව తీරණ හේතුවෙන් සමස්ත ලෝකයේම අවධානය ඇමරිකාව වෙත යොමු වෙලා තියෙන්නේ. ඒ වගේම සමස්ත ලෝකයේම ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් බවටත් පත් වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරන යම් තීන්දුව తీරණ. අපි දැක්ක පසුගිය සතියේදී ජනාධිපති විධායක බලතල පාවිච්චි කරමින් ඔහු සිරියාව කෙරෙහි සම්පූර්ණ වශයෙන්ම තහනම් කළා සරණාගතයන් විදිහට ඇමරිකාවට ඇතුල් වෙන්න. ඊට අමතරව තාවකාලික තහනමක් පැනෙව්වා සංක්‍රමණිකයන් විදිහට මුස්ලිම් රටවල් 7ක මිනිසුන්ට ඇමරිකාවට ඇතුල් වන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, යේමනය සහ සුඩානය කියන රටවල් 7. මේ සම්බන්ධව ඔබ තොරතුරු දන්නා විවිධ ප්‍රවෘත්ති ජාල හරහා, ඒ වගේම අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා අපි නිරන්තරයෙන්ම තොරතුරු වාර්තා කළා. අපි අද දවසේදී සූදානම් වන්නේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ සංක්‍රමණ නීති සම්බන්ධව පනවපු අලුත් නීති හේතුවෙන් මේ වෙනකොට උද්ගත වෙලා තියෙන තත්ත්වය පිළිබඳව පළමුවෙන්ම සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනේ. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
ඇත්තටම දැන් මේ ට්‍රම්ප්ගේ නව සංක්‍රමණ ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වෙනකොට උද්ගත වෙලා තියෙන තත්ත්වය අපිට කොහොමද කතාබහ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ?
දිරුක්ෂි, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ලොකු කතාබහක් දැන් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම බටහිර රටවල්, ඒ වගේම මැද පෙරදිග රටවල් මේ පිළිබඳ තමන්ගේ නොසතුට මේ වෙනකොට පළ කරලා තියෙනවා. මේක නැවත සලකා බලන්න කියන ඒ පණිවිඩයත් හුඟක් රාජනායකයන් විසින් ඇමරිකාවට ලබා දීලා තියෙනවා. නමුත් ධවල මන්දිරේ මේ පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් මේ වෙනකොට ප්‍රමාණක් කරලා තියෙනවා. මුලින්ම තිබුණේ සියලුම දෙනා, මේ අපි නම් කරපු රටවල් 7 එන සියලුම දෙනා ඔවුන්ව රටට ඇතුල් වීම වැළැක්වීමට කටයුතු කරනවායි කියලා. නමුත් දැන් සඳහන් කරලා තියෙනවා ද්විත්ව පුරවැසි භාවයේ තියෙන පුද්ගලයන්ට මේ රටවල් 7 ඇරෙන්නට වෙනත් රටක පුරවැසි භාවයක් තියෙනවා නම් එවැනි පුද්ගලයන් රටට ඇතුල් කරනවායි කියලා. ඒකත් එක්කම ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක නීතිඥයන් විසින් රටට පැමිණෙන්නට තියෙන පුද්ගලයන් වෙනුවෙන් නඩු පවරලා මේ වෙනකොට ඒ වාරණ නීති ලබාගෙන තියෙනවා. මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටවල තියෙනවා සමහර ස්ථානවල තාවකාලිකව. ඒ නිසා එක්තරා විදිහකට පොඩි සහනයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම දැනට ග්‍රීන් කාඩ් කියන, එහෙම නැත්නම් ඇමරිකාවේ ස්ථිර පදිංචි වීමට අවසර තියෙන පුද්ගලයන්ට මේක බලපාන්නේ නැති වෙන ආකාරයට ඒ තාවකාලිකව ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය අත්හිටවන ඒ වාරණ නියෝගත් ඇමරිකාවේ ප්‍රාන්ත කීපයක මිනිශ්චකාරවරුන් විසින් මේ වෙනකොට ලබා දීලා තියෙනවා. නමුත් ඒ පිළිබඳ දින 14ක් ඇතුළත තමයි නිශ්චිත වශයෙන් අපිට තොරතුරක් දැනගන්නට පුළුවන් වෙන්නේ. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව නම් ඇමරිකාව බොහොම තදින්ම මේක ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවායි ඒක තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ.
අමල්, අර මේ ග්‍රීන් කාඩ් පත් හිමියාට තියෙන තත්ත්වයක් පිළිබඳවත් අපිට වාර්තා වෙනවා අන්තර්ජාතික ප්‍රවෘත්ති වලින්. දැන් මේගොල්ලන්ට රට තුලට එන්නට අවකාශයක් තිබුණට මේ රට ඇතුළට ගැනීම ප්‍රතික්ෂේප කරනවා කියලා මේ ආරක්ෂක නිලධාරීන් විසින්. මොකද රට ඇතුළට ගත්තට පස්සේ යම් කිසි වූ අවදානම්කාරී තත්වයකට මූණ දෙන්නට සිදු වුණොත් එහෙම මේ පුද්ගලයන් රට තුළට අරගෙන ආපු ගුවන් යානා සමාගම් වලට ඒකේ වගකීම් බාර ගන්න ඕනේ කියලා. මොකද්ද දැන් එතකොට ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට වාර්තාවන්නේ?
ඇත්තටම මෙතන මේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය ප්‍රකාශ කරනවත් එක්කම ඒක ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ හරි තොරතුරක්, එහෙම නැත්නම් ඒ ක්‍රියාපටිපාටිය මොකද්ද කියන කාරණාව ගුවන් තොටුපළ වල ඉන්න බලධාරීන්ටත්, ඒ වගේම ගුවන් සේවාවල නිලධාරීන්ටත් ඒ තොරතුරු කාලීනව නොලැබීමයි. ඒ කියන්නේ ඇමරිකාවට ඇතුළු වෙන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒ එක පුද්ගලයෙක් සඳහා ඔවුන්ව රැගෙන ආපු ගුවන් සමාගමට ඩොලර් 10,000ක දඩයක් නියම කරනවායි කියලා තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා ගුවන් සමාගම් තවමත් මැලි වෙනවා මේවැනි පුද්ගලයන්, විශේෂයෙන්ම ග්‍රීන් කාඩ් තියෙන නමුත් මේ රටවල් 7 පුරවැසියන්ට තමන්ගේ ගුවන් ගමන් වලට එකතු කර ගැනීමෙන් වැළකී සිටිනවා. ඉතින් ඇත්තටම මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. හුඟක් අයට සිය ගණනක් මේ විදිහට අපහසුතාවයට පත් වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අය වෙනුවෙන් මේ වෙනකොටත් ඇමරිකාවේ ඒ මානව අයිතිවාසිකම් සුරකින සංගම්, ඒ වගේම ඒ රාජනවන සංවිධාන රාශියක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. එවැනි පුද්ගලයන් වෙනුවෙන් ඇමරිකාවේ උසාවි ඉදිරියේ ඒ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කරන්නට.
දැන් එතකොට අමල් මේ අපි අපිට මතකයි දැන් මේ සංක්‍රමණ නීති වෙනස් කරායින් පස්සේ රටවල් බොහොමයක් කැළඹීමට පත් වෙලා ඇමරිකාවෙන් විමසා සිටියා අපේ රටවල් වල තියෙන මේ ගමන් බලපත්‍ර වලට හොඳ පිළිගැනීමක් තියෙන ලෝකේ. ඉතින් ඒ නිසා අපිට යම් කිසි වූ සහනයක් ලබා දෙන්නට පුළුවන්ද කියලා. එවැනි වූ විමසීම් කරපු රටවල් අතරින් එක් රටක් තමයි ඔස්ට්‍රේලියාව කියලා කියන්නේ. අපි අපේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා මේ සම්බන්ධව ඔබට මේ වෙනකොට තොරතුරුත් වාර්තා කරලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයාණන් ප්‍රකාශ කරලා තිබුණා ඔස්ට්‍රේලියානු පාස්පෝර්ට් එකකින් ඇමරිකාවට යන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. අර තහනම් කරපු රටවල් වලින් ඉපදුණු අයවත් ඒ රටවල් සහ ඔස්ට්‍රේලියාව අතර ද්විත්වපුර වැසිභාවයේ තිබුණත් මේ කිසිම දෙයක් ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. ඔවැනි වූ තීරණ පිළිබඳව අපි කතා බහ කරද්දී බටහිර බලවත් රාජ්‍යයන්ගෙන් තවමත් මේ සම්බන්ධයෙන් විරෝධතා එල්ලෙමින් පවතිනවා. අපි ප්‍රධාන රාජ්‍යයන්ගේ ප්‍රතිචාර පිළිබඳව කතා බහ කළොත් මොනවද සුවිශේෂී කාරණා විදිහට දැනගන්න ලැබෙන්නේ?
මෙතන ඇත්තටම දිලුක්ෂි බ්‍රිතාන්‍ය තමයි ලොකු කතිකාවක් දැන් ඇති වෙලා තියෙන්නේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ රටවල් හතේ මුස්ලිම් වරුන්ට රටට ඇතුල් වීම තහනම් කිරීම සම්බන්ධයෙන්. මෙතන එංගලන්තේ ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කරලා තියෙනවා එංගලන්තයට නිල සංචාරයක් සඳහා පැමිණෙන්නටයි කියලා. නමුත් යෝජිත නිල සංචාරය අවලංගු කරන්නයි කියලා මේ වෙනකොට මිලියනයකට ආසන්න වැඩි පිරිසක් පෙත්සමක් අත්සන් කරලා තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය මේ මෑතකදී ඇතිවෙච්ච වැඩිම සංඛ්‍යාවක් අත්සන් කරපු පෙත්සම හැටියට මේක සඳහන් වෙනවා. ඉතින් තෙරේසා මේට දැන් බලපෑමක් ඇති වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ සංචාරය අවලංගු කරන්නටයි කියලා.
හැබැයි අමල් දැන් ඔතනදී මේ ඩොනල්ඩ් ට්‍රම්ප් එන්නේ තෙරේසා මේ හමු වෙන්නට නෙමෙයි, මේ බ්‍රිතාන්‍ය මහරජින හම්බ වෙන්න නේද?
ඔව්, ඒ වුණත් ඇත්තටම මේක බ්‍රිතාන්‍යයේ තමන්ගේ ඒ අසතුට ප්‍රකාශ කිරීම සඳහා මේ විදියට මේ සංචාරය අවලංගු කරන්න කියන කාරණාව තමයි බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවෙන් අපිට ඇහෙන්නේ. ඇත්ත වශයෙන්ම විදේශ රාජ්‍ය නායකයෙක් බ්‍රිතාන්‍යයට පැමිණෙන එක පිළිබඳ මේ තමයි ප්‍රථම අවස්ථාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ තරම් දිගින් දිගට විවාදයට ලක් කරන. මීට කලින් කිසිම අවස්ථාවක මෙවැනි විවාදයක් තිබිලා නැහැ. රට ඇතුලේ දේශපාලන නායකයන් අතර ලොකු කතිකාවක් දැන් ඇති වෙලා තියෙනවා. ඒ දේශපාලන නායකයන්ට අමතරව ඇත්තම රටේ සාමාන්‍ය ජනතාව අතරත් ඩොනල්ඩ් ට්‍රම්ප්ව එංගලන්තයේ පිළිගත යුතුද නැද්ද කියලා. ඉතින් ඇමරිකාවේ රාජ්‍ය නායකයා හැටියට ඔහු පැමිණෙන්නේ අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නායිකාව වන මහරජින හැම්බවීමටයි. නමුත් මේක මේ නිල වශයෙන් බලපුවහම රජින හම්බ වුණාට ද්විපාර්ෂික කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන නිසා ඒ ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වෙනවා ප්‍රබල පණිවිඩයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඔහු ගත්තා වූ මේ ක්‍රියාමාර්ගයට බ්‍රිතාන්‍ය විරුද්ධයි කියලා.
දැන් එතකොට මේ ඇමරිකාවට අසල්වාසී රට මේ කැනඩාව නම් මේ සම්බන්ධව දැඩි විරෝධය පළ කරමින් මේ මුස්ලිම් පසුබිමක් සහිත පුද්ගලින්ට සහයෝගය ලබා දෙන තත්ත්වයක් මතුවලා තියෙනව නේද?
ඔව් දිලක්ෂි, මෙතන විශේෂ කාරණාව වෙන්නේ ඒ සහයෝගය ප්‍රකාශ කළා පමණක් නෙමෙයි, කිසියම් සරණාගතයෙක් ඇමරිකාව ප්‍රතික්ෂේප කළා නම් මුස්ලිම් සරණාගතයෙක් ඔවුන්ගේ ඒ මුස්ලිම් බව නිසා ඔවුන්ව ප්‍රතික්ෂේප කළා නම් එවැනි පුද්ගලයන්ම කෙලින්ම කැනඩාවට බාර ගැනීමට ට්‍රූඩෝ මේ වෙනකොට ඒ ප්‍රතිඥාව ලබා දීලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ඔය Google එහෙම නැත්නම් Facebook ඒ වගේ මේ IT සම්බන්ධයෙන් අධිතාක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයන් ඔවුන්ව කිසියම් හේතුවක් නිසා ඇමරිකාවෙන් ප්‍රතික්ෂේප වුණොත් ඒ අයවත් කිසිම කොන්දේසියක් නැතිව කෙලින්ම කැනඩාවට බාර ගැනීමටත් කැනඩාව ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අනෙකුත් රටවල තිබෙන ප්‍රතිචාරයට වඩා බොහොම ප්‍රායෝගිකව කැනඩාව ඉදිරිපත් වෙලා තියෙනවා මේ පුද්ගලයන්ට ඇමරිකාව ඔවුන්ව බාරගන්නේ නැත්නම් කැනඩාවේ දොර විවෘත කරන්න.
අර මං කලින් කිව්ව රටවල් හත, ඒ කියන්නේ ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, යේමනේ සහ සුඩානය කියන රටවලින් සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම දින 121 කාලයකට මේ ආකාරයෙන් අත්හිටවලා තියෙන්නේ. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඇමරිකාව තුළ මේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පසුබිමක් තියෙන රටවල් වලින් පැමිණෙන පුද්ගලයන් කියන මතවාදය මත. මේක සනාථ කරන්න කිසියම් වූ සාක්ෂියක් තියෙනවද?
ඔව් දිලුක්ෂි, ඇත්තටම කිසිම සාක්ෂියක් ඉදිරිපත් කළා නැහැ. මොන හේතුවක් නිසාද මේ රටවල් තෝරාගත්තේ කියලා එකම එක කාරණාව තමයි ඔබාමා ජනාධිපතිවරයාගේ දුර කාලයේදී ධවල මන්දිරයේ විසින් මේ රටවල් හත ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දැඩි අවධානමක් තියෙන රටවල් හැටියට නම් කරලා තියෙනවා. ඉතින් ඒ නම් කිරීම පාවිච්චි කරලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී ඒ රටවල් පුරවැසියන් ඇමරිකාවට පැමිණීම මේ විදිහට අත්හිටවලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඇමරිකාවේ විවස්ථාවටත් විරෝධී කියන ඒ අභියෝගයක් දැන් අධිකරණයේ ඉදිරියට පැමිණෙලා තියෙනවා. ඇමරිකාව තුළ ඇතිවෙච්ච ත්‍රස්තවාදී කටයුතු දිහා බලපම් පහුගිය දශක කිහිපයේදී බලපුවාම ඇතටම ඒවට සම්බන්ධ වෙලා තියෙන පුද්ගලයන් මේ රටවල් හතෙන් එකකින්වත් ආපු අය නෙමෙයි. ඒ ඇවිල්ලා තියෙන්නේ සවුදි අරාබියෙන්, කටාර් රාජ්‍යයෙන්, එක්සත් එමීර් රාජ්‍යයෙන් සහ ඊජිප්තු කියන රටවල් වලින්. නමුත් ඒ රටවල් හතරේ පුරවැසියන්ට ඇමරිකාවට ඒම අත්හිටවල නැහැ. ඉතින් මේ වෙනකොට ඇමරිකාවේ කිසිම ත්‍රස්ත කටයුත්තක සම්බන්ධ නොවිච්ච රටවල් හතකට තමයි මේ තහනම පනවලා තියෙන්නේ.
ඔද මේ සතියේදී ඇමරිකානු රාජ්‍යලේකම්වරයා ප්‍රකාශයට පත් කළා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත්ම රාජ්‍යලේකම්වරයා වන්නේ රෙක්ස් ටිලර්සන්. මොහුගේ පත්වීම පිළිබඳවත් මොහු පිළිබඳවත් විශාල ආන්දෝලනයක් තියෙනවා. අපි ටිකක් ඒ පිළිබඳව කතා බහ කරමු.
දිලුක්ෂි, මේ රෙක්ස් ටිලර්සන් කියලා කියන්නේ එක්සොන් මොබිල් කියන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා. ඔහු ඇත්තටම රුසියාවේ ජනාධිපති සමග ඉතාමත්ම කිට්ටු සම්බන්ධකම් තිබිච්ච පුද්ගලයෙක් හැටියට තමයි හඳුන්වන්නට පුළුවන්. ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා රෙක්ස් ටිලර්සන්ට රුසියාවේ ඉහළම රාජ්‍ය සම්මානයක් පිරිනමලා තියෙනවා. දෙරට අතර තියෙන සම්බන්ධතා දියුණු කරන්නට ඔහු කටයුතු කළායි කියලා. විශේෂයෙන්ම එක්සොන් මොබිල් සමාගම රුසියාවත් සමග මහා පරිමාණයෙන් ගනුදෙනු කරන ඇමරිකානු සමාගමක්. ඉතින් ඔහුගේ මේ රුසියානු සම්බන්ධතාවය නිසා තමයි ඔහුව තෝරගත්තා කියලා කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරන්නේ පුටින් සමග වඩා හොඳ මිත්‍රත්වයක් ගොඩනගාගෙන දෙරට අතර තියෙන ද්විපාර්ෂික සම්බන්ධතාවය තවත් දියුණු කරන්නට. නමුත් ඇමරිකාවේ දේශපාලන ප්‍රවාහයෙන් ටිලර්සන් පිළිබඳ ලොකු සැකයක් මතුවලා තියෙන්නේ ඒ කාරණාව නිසාමයි. නමුත් කෙසේ වෙතත් රෙක්ස් ටිලර්සන්ගේ පත්වීම ඇමරිකාවේ සෙනෙට් එකෙන් සහ අනිත් මන්ත්‍රණ සභා දෙකින්ම ඒක අනුමත කරගන්නට සමත් වුණා. මොකද මේ මන්ත්‍රණ සභා දෙකේම බහුතරය රිපබ්ලිකන් පක්ෂය, කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයට තියෙන නිසා.
එහෙමනම් දැන් අපිට මේ වෙනකන් ඇමරිකානු රාජ්‍යලේකම්වරයාගේ නම විදිහට ඇහුණේ ජෝන් කෙරි, ඉදිරියට අපිට ඇහෙන්නේ රෙක්ස් ටිලර්සන්ගේ නම. ඊළඟට තවත් කාරණයක් තමයි අමල් මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරට පත්වීමට යෝජනා කරලා තියෙන පුද්ගලයා නීල් ഘോഷ് පිළිබඳවත් විශාල අර්බුදයක් තියෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ මොකද්ද?
දිරක්ෂ, මේ ഘോഷ് කියලා පුද්ගලයා යෝජනා කරන්නේ ගිය අවුරුද්දේ ඇතිවෙච්ච ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පුරප්පාඩුවකට. ඒ පුරප්පාඩුව සඳහා මීට කලින් තවත් පුද්ගලෙක් යෝජනා කරලා තිබුණා ඔබාමා ජනාධිපතිවරයා විසින්. නමුත් ඒ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රණ සභා දෙකේ අවශ්‍ය ඒ අනුමැතිය ලබා ගන්න නොහැකි වුණා. ඉතින් ඒ ඡන්දෙන් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් ഘോഷ්ව පත් කළාට ඔහුත් ඇත්තටම දක්ෂිණාංශික පුද්ගලයෙක් හැටියට තමයි හඳුන්වන්නේ. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දක්ෂිණවාදී නැඹුරුවක් මේ පත්කිරීම තුළින් ඇතිවෙයි කියන මතය දැන් ගොඩනැගිලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ගේ පත්කිරීමේදී විශේෂ බහුතරයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මන්ත්‍රණ සභාවේ යටත් පිරිසෙන් 60 දෙනෙක්වත් සහය ලබා දෙන්නට අවශ්‍යයි. නමුත් මේ වෙනකොට රිපබ්ලිකන් පක්ෂයට සාමාන්‍ය බහුතරයක් තිබුණට 60ක සංඛ්‍යාවක් සොයාගන්නට බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඩෙමොක්‍රටික් පක්ෂයේ පිරිසකගේ සහයත් අවශ්‍ය වෙනවා. මොකද රිපබ්ලිකන් පක්ෂයට තියෙන්නේ 52යි. එතකොට මේ ඩෙමොක්‍රටික් පක්ෂයේ දැනට ඔවුන් යෝජනා කරලා තියෙනවා ඔවුන් මේ ඡන්දය වර්ජනය කරනවායි කියලා. එහෙම වුණොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රශ්නයක් මතුවෙනවා, කොහොමද මේ යෝජනා කරපු ഘോഷ് ඇත්තටම ඒ තනතුරේ තහවුරු කරන්නේ, එහෙම නැත්නම් ඒ තනතුර ඇත්තටම ඔහුට ලබා දෙන්නේ කොහොමද කියන එක. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පුද්ගලයා නම් කරාට ඔහුගේ පත්වීම අනුමැතියට ලක්වීම සති ගණනක් හෝ සමහර විට මාස ගණනක් යන කාරණාවක් වන්නට පුළුවන්. මොකද මේ මන්ත්‍රණ සභා දෙකේ තියෙන සංගතිය නිසා.
ඔව්, ඒ වගේම අපිට වාර්තා වෙනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් වෙන ගොල්ෆ් ක්ලබ් එකක කලින් හිටපු සමාජිකයන්ට ගෙවිය යුතු මුදල් වහාම ගෙවන්න කියලා ෆ්ලොරිඩාහි උසාවියක් මගින් නියෝග කරලා තියෙනවා කියලා. මේක මිලියන 6ක් කියලාත් වාර්තා වෙනවා. ඇත්තටම දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අලුතෙන් ජනාධිපතිවරයා බවට පත් වූ අලුත මෙවැනි වූ චෝදනා එල්ලවීම සෑහෙන බලපෑමක් ඇති කරන සිදුවීමක්. මේ සිදුවීම පසුපස තියෙන කතාවත් අපි කතා බහ කරමු.
ඔදිලිෂ, මේකත් ඇත්තටම අපූරු කතාවක්. මොකද ට්‍රම්ප් ජනාධිපති වෙලා සති දෙකක් යන්නත් කලින් ඔහුට අයත් සමාගමකට විරුද්ධව තමයි මේ උසාවි නියෝගය ලබා දීලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ ඇත්තටම මතුවෙන්නේ 2012 දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ඒ රිට්ස් කාල්ටන් කියන ගොල්ෆ් ක්ලබ් එක, ගොල්ෆ් පිට්ටනිය සහ ඒ අදාළ සමාජ එකතුව, ඔවුන් ඒකේ සමාජිකත්වයෙන් 65 දෙනෙක් ඉවත් වෙනවා. නමුත් ඔවුන්ගේ ඩිපොසිට් එක නැවත ලබා දෙන්නේ නැහැ. මේ අතරතුරේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාගමක් මේ ආයතනය මිලදී අරගෙන, මේ ක්ලබ් එක මිලදී අරගෙන ඔහු මීට කලින් තිබිච්ච නීති රීති වෙනස් කරලා සමාජිකයන්ට ඒ තමන්ගේ තැන්පත් මුදල් නැවත ලබා නොදීමට කටයුතු කරනවා. ඉතින් ඒ නිසා තමයි මේ හිටපු සමාජිකයන් 65 දෙනෙක් උසාවියට ගිහිල්ලා තමන්ගේ ඒ තැන්පත් මුදල් නැවත ලබා ගැනීමට මේ විදිහට නඩුවක් පවරන්නේ. ඒ නඩුවේ තීන්දුව හැටියට තැන්පත් මුදල් නැවත ලබා දීම පමණක් නෙමෙයි, ඒක ඒකට ගෙවිය යුතු පොලියත් නියම කරලා මේ විදිහට මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් ඒ 65 දෙනා අතරේ බෙදා දෙන්නට ඕනේ කියලා තමයි මේ විදිහට ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයිති සමාගම් ව්‍යාපාරවලින් එකක් පමණයි. නමුත් ඔහුට අයත් ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට ඔහු තමන්ගේ දරුවන්ට වෙනම ඔවුන්ගේ බාරයට පත් කරලා තියෙනවා. තමන් ඍජුවම මේවට සම්බන්ධ වෙන්නේ නැහැයි කියලා.
මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ලෝකයේ සෑම ප්‍රවෘත්ති ජාලයකම ප්‍රධාන කාරණාව බවට පත් වෙලා තියෙන්නේ. ඔබට බොහෝ ප්‍රවෘත්ති මාධ්‍ය ජාලාවලින් අහන්නට නොලැබෙන ඔහුගේ තීන්දුව තීරණවල අතුරු ප්‍රතිඵලය විදිහට වාර්තා වෙන අතුලන්ත කතාබහ තමයි අද විශේෂාංගයෙන් අපි ඔබට සමීප කළේ. අමල්, අපි එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කතාබහට සම්බන්ධ වීම පිළිබඳව. FP ප්‍රවෘත්ති ජාලයේ අමල් ජයසිංහ සුපුරුදු විදිහට අපිත් එක්ක සම්බන්ධ වුණේ. ලබන සති සිකුරාදා හමු වෙන තෙක් අපි ඔබට ආයුබෝවන් කියලා සමතෙනවා.
ආයුබෝවන් දිරුක්ෂි.